මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසතං භාවන මිච්ඡේය පුරේඛාරං ච භික්ඛුසු. ආවාසේසු ච ඉස්සරියං පූජා පරකුලේසු ච. මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ. මමේව අතිවසාසු කිච්ඡා කිච්ඡේසු කිසිංචි. ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ ච වද්ධතිති. සදහවත් පින්නතුනි, අනුන්ගේ සැපත දියුණුව නොයිවසන ගතිය ඊර්ෂාව නමින් හඳුන්වනවා. ඊර්ෂාවත් එක්කම මාන්නය, ගුණමකුකම, මසුරුකම ගමන් කරනවා. මෙන්න මේ දුර්ගුණවලට යටවුණු භික්ෂුවක් හික්මවන්න බුදුරජාණන් වහන්සේ යෙදු උපාය මාර්ගය අද අපි මේ මාතෘකා කරගත්තු ගාථාවලිනුත් ඊට අදාළ නිදාන කතාවලිනුත් හෙළි වෙනවා ඇති. අවුරුද්දක් ආරම්භ කරන මේ දුරුතු පෝය දවසේ මේ පින්වතුන්ගේ සිත්තරට එකතු කරගන්න යම් යම් පාඩම් මේ ධර්ම කතාව තුළින් මතු කරගන්න පුළුවන් වෙයි. මේ ගාථා බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේදී සුධම්ම නමැති භික්ෂුවක් අරමුණු කරගෙනයි. නමුත් මේ කථාන්තරය ආරම්භ වුණේ මච්චිගාසණ්ඩ කියන නගරේන. මච්චිගාසණ්ඩ කියන නගරේ වාසය කළ චිත්ත කියන ගෘහපතියෙක් බොහොම ධනවත්, ඥානවත්, ඥානවන්ත. ඒ නගරයට එක දවසක් දා වැඩම කළ අර පස්වග මහණුන් වහන්සේලා අතර කෙනෙකුන් වන මහානාම මහරහතන් වහන්සේ, උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින ඒ ඉරියව් පැවැත්ම ආදී දැකලා පැහැදිලා චිත්ත ගෘහපතියා උන්වහන්සේට තමන්ගේ නිවසට ආරාධනය කරලා කැඳවගෙන ගිහිල්ලා නගඩම්බගෙන ගිහිල්ලා දානය පූජා කරලා අවසානයේ උන්වහන්සේ දේශනා කළ ධර්මය අහලා සෝවාන් ඵලයට පැමිණියා. ඒකම ඇති වුණු තද සද්ධාව නිසා තමන්ගේ අම්බාටක වණය කියලා කියන උයන සංඝාරාමයක් හැටියට පූජා කරන අදහසින් මහානාම තෙරුන් වහන්සේට අතපෙන්වත් කරලා පූජා කළා. මේ මච්චිකාසණ්ඩ මේ අම්බාටක වණේ ආරාමය විශාල සංඝාරාම සහිතව ඕනෑම දිශාවකින් පැමිණ සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් ස්ථානයක් හැටියට ප්‍රකට වුණා. එතන නේමාසික භික්ෂුන් වහන්සේ හැටියට වාසය කළේ සුධම්ම කියලා කියන තෙරුන් වහන්සේ නමක්. කල්යාමේදී මේ චිත්ත ගෘහපතියගේ ඒ කීර්ති ഘോഷාව අහලා සාරිපුත්‍ර මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම මේ ගෘහපතියට ධර්මයෙන් අනුග්‍රහ කිරීමේ අදහසින් මච්චිකාසණ්ඩ නගරයට වැඩම කළා. ඒ වැඩම කරන බව අහලා චිත්ත ගෘහපතියා අඩේ යුදුණක් පමණ පෙර ගමන් කරලා උන්වහන්සේලා පිළි අරගෙන පඩම්මගෙන ඇවිල්ලා ආගන්තුකවත් එහෙම කරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි මට පොඩි ධර්ම කතාවක් කරන්න කියලා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියන උපාසකේ අපි මේ දීර්ඝ ගමන නිසා වෙහෙස වෙලායි සිටින්නේ, ඒ වුණත් පොඩි බණක් අහන්නේ කියලා කෙටි ධර්ම කතාවක් කළා. ඒක අහලා චිත්ත ගෘහපතියා අනාගාමි ඵලයට පත් වුණා. පත් වෙලා ඊළඟට මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඇතුළු ඒ දහසක් පමණ සංඝ පිරිසට හෙට දවසට මගේ නිවසට පිණ්ඩපාතේ වඩින්න කියලා නැත්නම් දාණයට ආරාධනා කළා පැමිණෙන්න කියලා චිත්ත ගෘහපතියා. ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමට ආරාධනා කළා. ඉවර වෙලා අර නේමාසික සුධම්ම භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා, ඔබ වහන්සේත් ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාත් එක්ක අපේ නිවසට හෙට පැමිණෙන්නේ කියලා. එතකොට මේ සුධම්ම හාමුදුරන්ට තරහ ගියා. මේ ආගන්තුක සායන් වහන්සේලාට ආරාධනා කළා, ඉවරයි නේවාසික මට ආරාධනා කළා කියලා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. කීප වරක්ම නැවත නැවත ඉල්ලා හිටියත් ප්‍රතික්ෂේප කළා. චිත්ත ගෘහපත්‍ය කිව්වා, හොඳයි එහෙනම් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපයෙන් මේකේ හොඳ නර්ග තීරේවි කියලා ගිහිල්ලා ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් විශාල දානයක් බොහොම කළමනා ඒව සූදානම් කළා. සුධම්ම හාමුදුරුවෝ ඊළඟ දවසේ උදෑසනම නැගිටලා කල්පනා කරනවා, දැන් මං ගිහින් බලන්න ඕන මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට දානි සූදානම් කරලා තියෙන අන්දම කියලා. පාත්‍ර සිවුරු අරගෙන පිටත් වෙලා ගිහිල්ලා චිත්ත ගෘහපතියගේ නිවසට වැඩම කළාම චිත්ත ගෘහපති ආරාධනා කළා වැඩ ඉන්න කියලා. නෑ නෑ මං වැඩ ඉන්නේ නෑ, මම පිණ්ඩපාතේ යනවා කියලා. ඒ අතරේ වටපිට බැලුවා අර භාජන එහෙම ගැන බලලා ඉවරලා කියනවා, මේ චිත්ත ගෘහපතියට නිග්‍රහ කරන කුලවාදයෙන් නිග්‍රහ කරන අදහසින් චිත්ත ගෘහපතියට කියනවා, මේ ගෘහපතිය ඔබේ මේ දාන සූදානම නම් බොහොම ඉහළයි, හැබැයි එක දෙයක් අඩුයි කිව්වා. මොකද්ද කියලා අහුවාම කියනවා, තල කැවුම් අඩුයි කියලා. ඒකනේ නිග්‍රහය. මොකද චිත්ත ගෘහපතියගේ පරම්පරාවේ තල වෙනදාම් කළ, තල කැවුම් වෙනදාම් කළ කෙනෙක් හිටියා. එතකොට මේ කුලෙන් නිග්‍රහ කිරීමක් වගේ දෙක කළේ. චිත්ත ගෘහපතියත් එකටම කැපෙන්නේ යම්කිසි උපමා කතාවක් කිව්වා. කුකුලෙක් වගේ අඬලන්න යන කපුටු පැටියෙක් අන්තිමට කුකුල් සද්දෙවත් කපුටු සද්දෙවත් කරගන්න බැරි වුණා වගේ කියලා එක්තරා උපහාසාත්මක කතාවක් කිව්වා. ඒකට කිපුණා මේ සුදම් හාමුදුරුවෝ කිපිලා කියනවා, ඔන්න ගෘහපතිය ඔහුගේ ආවාසයේ මං යන්න කියලා පිටත් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට යොදුන් ගණන් ඈත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා මේ සිද්ධිය. බුදුරජාණන් වහන්සේ සුදම්ම තෙරුන් වහන්සේටම දොස් කිව්වා, මහණ ඔබ මේ ශ්‍රද්ධාව ප්‍රසාදයේ ඇති ගෘහපතියට නරක විදියට නිග්‍රහ කළා. දැන් ගිහිල්ලා සමාවිල්ල ගන්න කියලා බුදුරජාන් වහන්සේ ওই දැනට මේ පොතේ දකින්න ලැබෙන පටිසාරණීය කම්ම කියලා විශේෂ විනය කරුණයක් මැනෙව්වා. ඒ විදිය අවස්ථාවක ශ්‍රද්ධාව ප්‍රසාදයේ ඇති ගිහියෙකුට නුසුදුසු අන්දමින් සංඝයා වහන්සේ කෙනෙක් එහෙම නිග්‍රහ කළොත් ඊළා ඒ ගෘහපතියගෙන් සමාවිල්ලීම පිළිබඳ ඒ විදිහට විනය නීතියකුත් පමණලා සංඝ සම්මුතිය අනුව ඒ විනය නීතියක් පැමිණීමේ දණ්ඩ කර්මීය අදහස ඒ භික්ෂුවට ඒ චෝදනාව ලැබූ භික්ෂුවට යම් යම් අයිතිවාසිකම් తాවකාලිකව අත්හිට වෙනවා ඒ විනය කර්මීය සංසිඳවන තු. ඉතින් මේ සුදාම භික්ෂුවට යන්න සිද්ධ වුණා පහු ඊළා චිත්ත ගෘහපතියගෙන් සමාවිල්ලන්න. නමුත් ඒක හරියට කරගන්න බැරි වුණා. චිත්ත ගෘහපතියත් සමාව දුන්නේ නැහැ. උන් ආයිත් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කිව්වා මේ ගෘහපතිය මට සමාව දුන්නේ නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අර විනය කර්මයට තව කොටසක් එකතු කරා. ඒ බඳු අවස්ථාවක ගෘහපති එකපාර සමාව නොදෙන අවස්ථාවක උදව්වට අනුදූතයෙකු හැටියට භික්ෂුවක් සම්මත කරගෙන ගිහිල්ලා ඒ භික්ෂුව මේ භික්ෂුව වෙනුවෙන් ගෘහපතියගෙන් සමාව ඉල්ලන සංඝයා වහන්සේ වෙනුවෙන් සමාව දෙන්න කියලා. ඒත් නැත්නම් ගෘහපතියට පේනවද එක් මානෙ ඉඳගලා අවත දෙසන්න විදියට එක්තරා විනය කර්මයක් පැනෙව්වා. මනවල ඉරලා බුදුරජාණන් වහන්සේ වුණ ඒ අවස්ථාවේ අර සුදම්ම භික්ෂුන් තෙරුන් වහන්සේට අවවාද වශයෙන් දේශනා කළ ගාථා තමයි අපි අර මාතෘකා වශයෙන් තැබුවේ. සංඝයා වහන්සේ කෙනෙකු විසින් මෙන්න මේ දේ නොකළ යුතුයි, මේ ආවාසය මගේ, මේ දායක දායිකාවන් මගේ කියලා මම ආයනයක් ඇති කර නොගත යුතුයි, එහෙම කරොත් මාන්නේ ඊර්ෂාව වැඩිනවා කියලා කාරණය පෙන්නුම් කරමින් ධර්මතාවකුත් එක්ක මෙන්න මේ ගාථා වදාලා අපි මුලින් සඳහන් කළ අසතං භාවන මිච්ඡෙය්‍ය පුරෙක්ඛාරංච භික්ඛුසු ආවාසෙසු ච ඉස්සරියං පූජා පර කුලේසු ච. ඒ කියන්නේ තමා තුල නැති ගුණ ඇතැයි ජනයා හිතත්වා කියන හිතිවිල්ල ඇති කරගන්නවා. ඒ වගේම පුරෙක්ඛාරංච භික්ඛුසු භික්ෂූන් අතර භික්ෂූන් විසින් තමා පෙරටු කරනු ලැබෙන, ඒ කියන්නේ මට ලොකු පීවරක් හිටියේවා කියන ඒ අදහස ඇති කරගන්නවා කෙනෙක්, ඒ යම්කිසි භික්ෂුවක්. අසතං භාවන මිච්ඡෙය්‍ය පුරෙක්ඛාරංච භික්ඛුසු ආවාසෙසු ච ඉස්සරියම්, ඒ වගේම ආවාසයන් හොඳ හොඳ ආවාස මට ලැබේවා, ආවාස පිළිබඳ අයිතිය මට ඇති වේවා. ඓශ්වර්ය කියන එකයි එතන කියන්නේ ආවාස පිළිබඳ ඉසුරු බව. හොඳ හොඳ ආවාස මට පැමිණේවා, අනිත් ඒවා අනිත්යට කියලා ඒ විදිහේ හැඟීමක්. පූජා පරකුලේසු ච තමාගේ ඥාතීන් නොවන අනිත් පවුල් වලින් පූජාවල් මට සෑහෙන ලැබේවා කියලා අන්න ඔය විදිහට ඒ භික්ෂුවක් හිතන හිතවිලි. ඊළඟට මමේම කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ, ගිහි පැවිද්දන් දෙගොල්ලම මේ දේ මමම කරයි කියලා දැනගනිත්වා, මේ සංඝාරාමය, මේ විහාරය, මේ පෝයගය, මේ ඔක්කොම මගේ වැඩේ කියලා ඒ ගිහි පැවිදි හැමෝම හිතත්වා. ඊළඟට මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ, මමේව අතිවසා අස්සු කිච්චා කිච්චේ සුඛ කිස්මිචි, ගිහි පැවිදි කවුරුත් ලොකු කුඩා හැම වැඩකටම මා නැතුව බැරි තත්ත්වයක් ඇති වේවා, මම ප්‍රධානියා වේවා කියන අදහස. ඉති බාලස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩ්ඩති, ඒ බාල වූ මෝඩ වූ භික්ෂුවගේ අදහස් සංකල්පනා මෙහිමයි, එබඳු භික්ෂුවගේ ආසාවනු මාන්‍යත් වැඩි. ඊට අවවාදාත්මක ගාථා වදාලා එතකොට මේ සුදම්ම තෙරුන් වහන්සේ දැන් බොහොම නිහතමානීව එක ගමනක් ගිහිල්ලා අච්චර දුර ගෙවලා ගිහිල්ලා සමාකරව ගන්න බැරි වුණා. දැන් ඊළඟට සංඝයා වහන්සේලා අනුමත කළ දුන්න අනුදූත භික්ෂුවකුත් එක්ක ගිහිල්ලා ඒ කටයුත්ත කොහොම හරි අවසන් කරලා ඊළඟ සැරේ ඊළඟට කියන්නේ එතකොට ඒ ගිහිල්ලා සමාව ඉන්නකොට චිත්ත ගෘහපතියත් අන්තිමේදී සමාව දුන්නා. හොඳයි ස්වාමීන් වහන්සේට මම සමාව දෙන්න, මගිනුත් වරදක් තියෙනවා නම් මට සමාව දෙන්න කියලා සමාව ඉල්ලුවා. ඒ ප්‍රශ්නේ එතන විසඳුණා. ඊළඟට තව කියවෙනවා එතන සුදම්ම ස්වාමීන් වහන්සේ අර ඒ ඇති වෙච්ච සංවේගය නිසාම බොහොම උත්සාහ කළා ඒ ආරාමේදීම රහත් භවයට පැමිණියා කියලා. අරහත්ත්වයට පැමිණලා අදාළ ඊළඟට ඒ වගේම අර චිත්ත ගෘහපතිය සම්බන්ධයෙන් සඳහන් වෙන ශාසනයේ ඉතිහාසයට අදාළ වටිනා ගිහි දායකයේ චිත්ත ගෘහපතියා කෙටියෙන් සඳහන් කළොත් ඒ සිද්ධියෙන් පස්සේ චිත්ත ගෘහපතියා කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ වහන්සේ නොදකම මම සෝවාන් අනාගාමී ඵලවලට බැමිණා, දැන් මං සාස්තුන් වහන්සේ දකින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දකින්න කැමති කෙනෙක් මා එක්ක ඒවා කියලා විශාල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් එක්ක ජල් 500ක බඩු පුරවාගෙන දාන කලමනා පුරවාගෙන සවැත් නුවර බලා නිමුණා. ඉහිල්ලා එතන කෙටියෙන් කියතොත් ඒ මගේ දිගට ආශ්චර්යමත් අන්දමේ දෙවියන්ගෙන් මිනිස්සුන්ගෙන් ඒ උපකාර ලැබුණු බව සඳහන් වෙනවා. ඒ නිසා ඒ වාහනවල තිබිච්ච ද්‍රව්‍ය පාවිච්චි කරන්න අනවශ්‍ය තරමට පුදුම විදියට උපකාර ලැබුණායි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වඳින අවස්ථාවේ මල් වැසි වැස්සයි කියලා ওই දෙටි විශාල ගුණ ගණුමක් චිත්ත ගෘහපති ආපිලිබඳ ශාසන ඉතිහාසය සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් ඒ තමන්ගේ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අග්‍රස්ථානය දෙන අවස්ථාවක ධර්මකති ගෘහපතියන් අතර ප්‍රධාන ස්ථානය චිත්ත ගෘහපතියට දුන්නා. ඔන්න එතකොට ඒ චිත්ත ගෘහපතිය පිළිබඳ ප්‍රවෘත්තිය මේ විදිහටයි. ඉතින් මෙන්න මේ කථාන්තරයේ දැන් අපි අර ආයිත් මේ සුධම්ම භික්ෂුන් වහන්සේගේ ඒ පැවැත්ම පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට පේනවා ඒ තෙරුන් වහන්සේට අච්චර කරදර වුණේ අර ආගන්තුකව වැඩි ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණගඟේ නානම වෙනුවට ඒ ගුණය පිළිබඳවත් උන්වහන්සේලාට කර සත්කාර පිළිබඳවත් ඊර්ෂාවක් ඇති කර ගැනීමක් තමන්නේ නේවාසික සිටේ ආරාමේ පිළිබඳව මමත්වය මාන්නේ ඇති කර ගැනීමක් නිසා මේ ඔක්කොම පටලැවිලි වුණේ. ඒක යටින් තිබෙන්නන්න ඊර්ෂාව කියන ඒ දුර්ගුණයන්. එතකොට පැවිදි සමාජයේත් ගිහි සමාජයේත් පිළිලයක් වගේ තියෙන දුර්ගුණයක් තමයි මේ ඊර්ෂාව කියන එක. දැන් මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ කියලා ධර්ම කොටස හතරක් මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියලා. එයින් මෛත්‍රියෙන් කියවෙන්නේ තම සත්වයින්ම සුවපත්ත්වවා කියන සත්වයින්ට හිතසුව එළඹීමේ කැමැත්ත මෛත්‍රියෙන් ප්‍රකාශ වෙනවා. ඊළාට සත්වයින්ට පැමිණෙන අහිත දුක ඉවත් කිරීමේ අදහස කරුණාවෙන් කියවෙනවා. සත්වයින් ලබාගෙන තියෙන සැපත ඒ අන්දමින්ම පැවතීවා කියලා ඊට සාදු සාදු කියලා අනුමෝදන් වෙන සතුටු වෙන ගතිය මුදිතාවෙන් කියවෙනවා. පස්ථානුකූලව සත්වයින්ගේ හොඳ හෝ නරක හෝ කර්ම තමන්ටමයි ති දේවල් කියලා හිත මධ්‍යස්ථභාවයට පැමිණවීම උපේක්ෂා ගුණය තිල හැඳින් වෙනවා. එතකොට මෙන්න මේ බ්‍රහ්ම විහාර දිශා වශයෙන්ුත් පතුරවල හිත ශක්තිමත් කරලා ඒ මෛත්‍රීමය ආකල්පයක්, කරුණාමය ආකල්පයක්, මුදිතාමය ආකල්පයක්, උපේක්ෂාමය ආකල්පයක් ගොඩනගා ගැනීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ ඒ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඉතින් ඒ වගේ අඩුපාඩුකම තමයි සමාජයේ දකින්න ලැබෙන බොහෝ අවස්ථාවල් වල. මේ කාලයේ ඔය නොයෙකුත් විෂයේ විෂම ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. ගිහි සමාජයේ පවා මොකද අර තරඟකාරී ධනාත්මක ආත්මාර්ථකාමී චින්තන ආදිය තුලින් අනිත් කෙනා වටලා මරලා හරි තම තමන් ඉදිරියට යාමේ ගතිය සමාජයේ දකින්න ලැබෙනවා. සංඝ සමාජයේ බොහෝ විට ඔය ගොඩමිටි වූ මාරුකම් ආදිය වෙන්නේ අන්න අර කියාපු ඊර්ෂාව, මාන්නය, ඒවා පිළිබඳව ඇති මච්චරිය කියලා කියන මසුරුකම, මේවා මගේ කියලා කියන ඒ හැඟීම නිසායි. ඉතින් මේ අපි කෙටියෙන් මේ මායේ දුර්ගුණ සඳහන් කරලා ඊළඟට අපි මේක සංසන්දනය කරන්න පුළුවන් තව වටිනා කතා වස්තුවක්. ඒකම නැතත් සංයුත් සංගිය කියලා කියන සංයුත්ත නිකාය කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒත් මේ මච්චිකාගණ්ඩ කියන නගරේ අම්බාටක වනේ කියන ආරාමයේම සිදුවුණු සිද්ධියක්. මේ පින්නතුන්ට ඒ ප්‍රවෘත්තියත් මෙතෙන්ට අපි ලං කරන්නේ ඒක හොඳ සංසන්දනය කරන්න වටිනා ආදර්ශ ගන්න පුළුවන් දෙයක් නිසායි. ඒ කථාන්තරයේ අගට යම්කිසි ප්‍රහේලිකාවක් ඉදිරිපත් වෙනවා. මේ පින්නතුන් හොඳට ඒකට කන් දීගෙන ඉඳලා ඒ ප්‍රහේලිකාවට උත්තරය තමන්ට හිතා ගන්න පුළුවන්ද කියලා බලන්න උත්සාහ කරන්න දෙන්න තෑගි නැහැ. නමුත් හොඳට අහුන්කන් දීලා වටිනා කථාන්තරයක් තියෙනවා. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එක් අවස්ථාවක ඒ අම්බාටක ආරාමයේ, මච්චිකාගණ්ඩ නගරයේ අම්බාටක ආරාමයේ තෙරුන් වහන්සේලා බොහොම දෙනෙක් වැඩ වාසය කළා. සිරිත් පරිදි චිත්ත ගෘහපතියා ඇවිල්ලා අර මහ තෙරුන් වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාට හෙට දවසේ මගේ නිවසේ දානය වළඳන්න කියලා ආරාධනා කළා. දානයට වැඩම කළාට පස්සේ උන්වහන්සේලාට වැඩ ඉන්න සලස්වලා චිත්ත ගෘහපතියා මහ තෙරුන් වහන්සේගෙන් ධර්ම ප්‍රශ්නයක් අහනවා. ඒ ධර්ම ප්‍රශ්නය අපි මේ අවස්ථාවේ ඒ ඔස්සේ දුවනව නෙවෙයි, ඊට වඩා වැදගත් කාරණයක් අපි මෙතෙන් දිපෙන්නුම් කරන්න බලාපොරොත්තු වෙන නිසා. මේ ප්‍රශ්නයට ඇහුවා, ප්‍රශ්නය ඇහුවා මහ තෙරුන් වහන්සේ නිහඬයි. දෙවෙනි වරත් ඇසුවා ඒත් නිහඬයි. තුන්වෙනි වරත් ඇසුවා ඒත් නිහඬයි. එතකොට අර ඒ සංඝ පිරිසේ හිටිය ඉසිදත්ත නමින් සංඝ පිරිසෙන් ඉතාම නවක භික්ෂුව, බාලම භික්ෂුව හිටියා. උන්වහන්සේ අර මහ තෙරුන් වහන්සේට කියනවා, ස්වාමීනි මම ඒ චිත්ත ගෘහපතියට උත්තර දෙන්න දේ ප්‍රශ්නයට. ආ හොඳයි ඉසිදත්ත, පිළිතුරු දෙන්න කිව්වා. ඔන්න ඉතින් අර ඉසිදත්ත ස්වාමීන් වහන්සේ චිත්ත ගෘහපතියා ඔබ මේ ප්‍රශ්නය යහන්නේ. ආ ප්‍රශ්නෙට මෙන්න මේකයි පිළිතුරු කියලා හොඳට කදිමට පිළිතුරු දුන්නා. ඉතින් ඊට පස්සේ ඉතින් ධානය බුදු චිත්ත ගෘහපතියත් පැහැදිලා දානි හිම පූජා කරලා ඉවර වෙලා ඔන්න සංඝයා වහන්සේලා ආපසු ආවාසයට වැඩම කළා. වැඩම කරාට පස්සේ අර මහතෙරුන් වහන්සේ කියනවා අර ඉසිදත්ත ස්වාමීන් වහන්සේට, "ඇවැත්නි, අර ප්‍රශ්නයට උත්තර දුන්නේ හැටි හරි කදිමයිනේ. මට ඕක වැටහුනේ නෑනේ. ඒක නිසා අනිත් දවසෙත් ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ආයුෂ්මතුන්ව ඉදිරිපත් කළා මේකට පිළිතුරු දෙන්න කියලා." ඔන්න ඊළඟට ඒ පළවෙනි සිද්ධිය. ඔන්න ඊළඟට දෙවෙනි සිද්ධියත් ඒ වගේ. ඒකෙදිත් අන්න තවත් අවස්ථාවක චිත්ත ගෘහපති ආරාධනා කරන සංඝ පිරිසට, අර වගේම සංඝයා වහන්සේලා ගිහිලා වැඩ ඉන්නවා. චිත්ත ගෘහපතියා ඒ සැරේ අහනවා ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයක්. දෘෂ්ටීන් පිළිබඳ ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. ඒ අවස්ථාවේ මහතෙරුන් වහන්සේ පළවෙනි වර නිහඬයි, දෙවෙනි වර නිහඬයි, තුන්වෙනි වර නිහඬයි. ආයිත් ඉසිදත්ත ස්වාමීන් වහන්සේ අහනවා, "ස්වාමීනි, මම මේ චිත්ත ගෘහපතියට පිළිතුරු දෙන්නද?" "හා, හොඳයි ඉසිදත්ත, පිළිතුරු දෙන්න." ඔන්න හොඳට ඒ හරි ආකාර පිළිතුරු දුන්නා ඉසිදත්ත ස්වාමීන් වහන්සේ. ඉතින් චිත්ත ගෘහපතියා කොයිතරම් පැහැදුනාද කියතොත් අහනවා, "මේ ඉසිදත්ත ස්වාමීන් වහන්සේ කොයි ප්‍රදේශයේ ඉඳලාද මේ වැඩම කළේ කියන්නේ?" ඒ ගම්පලාත අහනවා. "ගෘහපතිය, මම අවන්තිපුරේ ඉඳලා එන්නේ." ඔන්න එතකොට චිත්ත ගෘහපතියා කියනවා, "ආ, අවන්තිපුරේ ඉන්නවා ඉසිදත්ත කියලා මගේ නුදුටු යාළුවෙක්. දැන් මේ කාලේ පෑන් මිත්‍ර කියලා කියන්නේ ඒ වගේ. අදෘෂ්ට සහායකයෙක්. මා නුදුටු මිත්‍රයෙක් ඉන්නවා මේ අවන්තිපුරේ ඉසිදත්ත නමින් මට ආරංචි පැවිදි වුණායි කියලා. ඒ මේ ඔබ වහන්සේ අඳුනනවාද ඒ කුල පුත්‍රයා?" ඔන්න ඉසිදත්ත හඳුනන නිහඬයි. ඔන්න එතකොට අහනවා, "මේ ඒ කුල පුත්‍රයා ඔබ වහන්සේද?" "එසේ ගෘහපති." ඊළඟට ඔන්න ගෘහපතිය බොහොමත් වැඩියත්ම සතුටු වුණා. දැන් ඉතින් අර ධර්මයේ ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරක් නේ, පස්සේ බලනකොට මේ තමන්ගේ පරණ යාළුවා. ඔන්න ඉතින් චිත්ත ගෘහපති ඊළඟට පවරනවා, "ආ, මේ අම්බාටක වණිය බොහොම රමණීයයි. මේ ඔබ වහන්සේට මම සිව්පසයෙන් ඕනම දෙයක් උපස්ථාන කරන්නම්" කියලා ඔන්න විශාල පැවරීමක් කළා. පවරලා ඉවරලා ඊළඟට බොහොම සතුටින් සංඝයා වහන්සේලාට හොඳ හැටි දානි පිළිගන්වලා ඔන්න සංඝයා වහන්සේලා ආපහු ආරාමයට වැඩම කළා. වැඩම කරාට පස්සෙත් ආයෙත් අර මහලුතෙරුන් වහන්සේ ඇවිල්ලා ඉසිදත්ත හාමුදුරන්ට කියනවා, "ආයුෂ්මතුනි, අර ප්‍රශ්නෙට උත්තර දෙන හැටි හරි කදිමයි. මට වැටහුන්නේ නෑනේ මේ ප්‍රශ්නෙට උත්තරේ. අනිත් දවසෙත් ඒ වගේ මේ උත්තරය මේ ප්‍රශ්නයක් ආවොත් ඔබ වහන්සේ ඉදිරිපත් වෙලා පිළිතුරු දෙන්න." ඔන්න දැන් මේ අර ප්‍රහේලිකා. දැන් එතකොට මහතෙරුන් වහන්සේගේ විශාල පැවරීමක් ලැබිලා තියෙනවා ඉසිදත්ත හාමුදුරන්ට. ඕනම වෙලාවක ඉදිරිපත් වෙලා ධර්ම ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. බලාගෙන යනකොට දැන් චිත්ත ගෘහපතියා මේ ලොකු දායකයා, මහදායක මහත්තයා, පරණ යාළුවා. දැන් ඉතින් ඉසිදත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? ඔන්න ප්‍රහේලිකා. දැන් ඉසිදත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? මොකක් කරයි කියලාද හිතන්නේ? ලැබෙන්න බලාපොරොත්තු වෙන්න තියෙන ඔක්කොම දේවල් අර ඇත්ත වශයෙන් සංඝයා වහන්සේලා අතර බාලම හාමුදුරුවෝ මේ ඉසිදත්ත හාමුදුරුවෝ. එහෙම බාලම හාමුදුරුවෝ කෙනෙකුට ඔය වගේ ලොකු හාමුදුරුවන්ගේ පැවරීමක් එන්නේත් නැහැ. ඔච්චර වෙලු දායකතුන් විශාල චිත්ත ගෘහපද්‍ය කියන ලෝක ප්‍රසිද්ධ ඒ කාලේ ප්‍රසිද්ධ දායක මහත්තයාගේ ওই වගේ විශාල පැවරීමක් එන්නේ නැහැ. දැන් මොකද ඉස්සෙල්ලා තහවුරු කරපු දේ ඔන්න හරි උත්තරේ තමම බලා ගන්න. ඔන්න ඊළඟට ඒ සූත්‍රයේ අගට කියවෙන වාක්‍යයක් තියෙනවා මෙහෙම. අපි හැකිතා දුරට ඒක සිංහලෙන්, ඒ පාලි පාඨය සිංහලෙන් කියන්න උත්සාහ කරමු. පැරණි භාෂාවට අනුකූලව. ඉක්බිති ඉසිදත්ත ආයුෂ්මතුන් වහන්සේ තමන් වහන්සේගේ සෙනසුන සකස් කොට තබා පාත්‍ර සිවුරු රැගෙන මච්චිගා සණ්ඩ නගරයේ නික්ම ගියා. ඒ නික්ම ගියා ගියාමයි තවත් ආපසු ආවෙවත්. අන්න ඉසිදත්ත හාමුදුරු කරපු දෙ හිතුව හරිද කියලා බලන්න. අච්චර පැවරීමක්, අච්චර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන අවස්ථාවක් වෙලා ඇයි ඉසිදත්ත හාමුදුරුවෝ වැඩි? අන්න එතන තියෙනවා පින්වතුනි ශාසනික ගුණධර්ම. ඒවන් නෙවෙයි, ඒව සඳහන් නෙවෙයි මේ ශාසනයේ පැවිද්ද ලබන්නේ. ඒවා මඩවගුරක්. ඒවා එන්න එන්න තමන්ගේ පරිහානියට අර කියාපු මමත්වාදී වැඩෙනවා. ඒක දැනගෙන තමයි ඉසිදත්ත ස්වාමීන් වහන්සේකින් වැඩමතු. එතකොට ඒ සීදී තවත් තියෙන වටිනා කොටසක්. අර නිර්නාමික මහතෙරුන් වහන්සේගේ ක්‍රියාකලාපය බලන්න. සුදම් මහමුදුරන්ගේ චරිතයට වඩා ඉතාමත්ම පුදුමයි. ඒ මහතෙරුන් වහන්සේ කොයිතරම් නිහතමානීත්වයකින්, කොයිතරම් ධර්ම ගෞරවයකින්ද අර පොඩි හාමුදුරුවන්ට ඉසිදත්ත හාමුදුරුවන්ට අවසර දුන්නේ ඒ ගෘහපතියට පිළිතුරු දෙන්න. අවසර දුන්න පමණක් නෙවෙයි ප්‍රශංසා කළා ගෙදර. ඊළඟ සැරේ පැවරුවා. එහෙම පවරලා තියද්දි ඊළඟට ඉසිදත්ත ස්වාමීන් වහන්සේ දෙවෙනි දවසේ ඒ පිරිසට කිව්වේ නෑ ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න මටයි පවරලා තියෙන්නේ කියලා. අන්න අර නියතමානීව ඉසිදත්ත ස්වාමීන් වහන්සේ තුන් වෙනවක් අසනතුරු නිහඬව හිටියා. අහලා අර ක්‍රමානුකූල ඒ චාරිත්‍රානුකූල මහතෙරුන් වහන්සේගෙන් අවසර ලැබලයි පිළිතුරු දුන්නේ. එතකොට ඒ දෙපැත්තෙන්ම ඒ මහතෙරුන් වහන්සේගේ පුදුම විදියේ ධර්ම ගෞරවයක් නියතමානීත්වයක් නිර්නාමිකව අපිට පොතේ කියවෙන්නේ නෑ අහවල් මහතෙරුන් වහන්සේ කියලා. ඒ වගේම තමයි ඉසිදත්ත ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව. එතකොට එතන ඒ නිහතමානීත්වය වගේම තමයි. එතකොට අපිට හිතන්න තියෙන්නේ ධර්ම ගෞරවයකින් යුක්තවම ඉසිදත්ත ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන අදහසකින් නොවේ ලෝකයාට ධර්ම සංග්‍රහ කිරීම වශයෙන් ඒ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ඒක එච්චර ඊට එහාට නෑ. ඊළඟට අර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර පරණ පෑන් මිතුරෙක් හමු වුණාට පස්සේ තමන්ගේ සමුරු පොත එහෙම පෙන්නලා හඳුන්වලා දීලා මේ මම තමයි අහවලා කියලා. එහෙම මොකක්වත් මෙතන නෑ. ඉසිදත්ත හාමුදුරුවෝ තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න ගියේ නෑ චිත්ත ගෘහපති අර හදිසි යම් මේක එළි වෙන අවස්ථාවේ පවා නිහඬ වුණා. අන්න ඒ වගේ උදාාර ගුණයක් එතන අපිට පෙන්වන ඉසිදත්ත ස්වාමීන් වහන්සේ ඔක්කොම වගේ නෙවෙයි අර අවසානයේදී අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගලාගෙන එනකොට මොකද්ද කළේ? සෙනසුන සකස් කළා කියලා කාටවත් කියන්නේ නැතුව පාත්‍රෙත් අරගෙන පිට වුණා. ගියා ගියාමයි ආයි ආවේ නැහැ. මුළු මහත් සංඝ සංහතියටම වටිනා ආදර්ශයක් ඒ ධර්ම කතාව තුළ තියෙනවා. සුදම්මහාමුදුරන්ගේ කතාවෙන් යම් ශාසනයට පහරක් වැදෙනවා නම් ඒ ඔක්කොම කැපිලා යන්න මෙන්න මේ කථාන්තරයේ ඇති. එතකොට අපි ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ගුණයයි අපි මතු කර ගන්න ඕනේ. ඒකමයි බුදුරජාන් වහන්සේ අර ගෘහපතියාගේ ක්‍රියාකලාපයේ ගෘහපතියා එක්ක ඇති වුණු පටලැවිල්ලේදී බුදුරජාන් වහන්සේ පක්ෂග්‍රාහී නොවි සුදම්ම භික්ෂුවටම වරද පැවරුවේ. කවුරු කළත් වැරද වැරදමයි. එතකොට ඒක තුල තියෙන්නේ අන්න අර කියාපු දුර්ගුණ. අපි දැන් හිතන්න තියෙන දැන් එතන ඉඳලා ඉතින් පුද්ගලයන් ගැන කතා කිරීම කෙසේ වෙතත් අපිට හිතන්න තියෙන්නේ ඔන්න ඔය ගිහි සමාජයේ හෝ වේවා පැවිදි සමාජයේ හෝ වේවා ඒ පරිහානියට හේතු වෙන භයානක උපද්‍රවයක් තමයි ඊර්ෂ්‍යාව කියන එක. දැන් මේ කාලේ අපිට නිරන්තරයෙන් අසන්ට ලැබෙනවා සමෘද්ධිය, අභිවෘද්ධිය, දියුණුව, ප්‍රගතිය ඔය ලස්සන වචන අහන්න ලැබෙනවා. ඒ වගේම කෝටි ගණන් ධනෙ ඒ යෙදෙනවා මේ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය නගා හිටුවීමට. නමුත් අර සිදුරුණු භාජනයකට වතුර පුරවන්න වගේ මොකද්දෝ වෙනවා. සමාජයේ දියුණුවක් නම් පේන්නේ නැහැ. අන්න ඒක ඔකට හේතුවක් තමයි අන්න අර කියාපු ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාව තුලින් මොකද්ද වෙන්නේ? ඊර්ෂ්‍යාව තුලින් අර ඒ දැන් සපතට කෙනෙකුගේ සපතට සතුටු වෙනවා වෙනුවට දැන් මේ පින්නතුන් දන්නවා පින් අනුමෝදන් වීම කියලා දෙයක් තියෙනවා. දැන් මේ පිරිස පවා මේ පිරිස ඇතුළ පවා අපිට දන්නවා දැන් පිරිසක් කීප දෙනෙක් එකතු වෙලා මේ පිරිසට දානය පූජා කරනවා. ඒක අනිත් අය අනුමෝදන් වෙනවා. ඔය විදිහේ පින් අනුමෝදන් වීමේ සිරිතක් තියෙනවා. පින් අනුමෝදන් වීමෙන් පින් ලබා ගන්න පුළුවන් නම් කෙනෙකුට ලැබෙන සත් අනුමෝදන් වීමෙන් තමන්ටත් සපත ලබා ගන්න පුළුවන්. කෙනෙකුගේ ගුණෙහි පැහැදිලා ඒකට ගරු කිරීමෙන් තමයි ගුණවත් වෙන්න පුළුවන්. ඒක ලෝකයා දන්නේ නැහැ. මොකද ඒ වෙනකොට මොකද්ද කරන්නේ? අන්න තැන ගැනීමට අනියම් විදියට අධර්මයේ මහා තරඟයක් ලෝකයේ සමාජයේ තියෙන බව පේනවා. ඒ තරඟයට ආවරණ පිරිසකුත් ඉන්නවා. ඉතින් නමුත් ඒ චින්තනයේ අර බුදුරජාණන් වහන්සේ දැක්වූ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර ගුණය අමතක කිරීමෙන් යන ගමනක් එක. ඒකට අර මුදිතා ගුණය ඇති කෙනාට අනිත් අයගේ සතුට දිහා බලලා සතුට වෙන්න පුළුවන්. ඒ විදිහේ සතුටක් නැතිව ඒ වෙනුවට ඊර්ෂ්‍යා කළොත් මොකද වෙන්නේ? ඒක විකෘත මානසික තත්ත්වයක් නිසා ඒක විපාක වශයෙන් සමහර විට අන්ධව, වපරව, කොරව, බිහිරිව, ගොළුව ඊළඟට උපදින්න ඉඩ තිබෙනවා. ඒ විකෘත මානසික තත්ත්වයේම විපාක වශයෙන් ඊට වඩා බරපතල අර හිංසාකාරී දේවලුත් සමාජයේ සිද්ධ වෙනවා ඊර්ෂ්‍යාව නිසා. තමාට පැමිණෙන්න බැරි ඉලක්කයකට වෙන කෙනෙක් ගියොත් ඒ තැනත් විනාශ කරන ගතිය ගිහි පැවිදි සමාජ දෙකේම දකින්න ලැබෙනවා. එදත් එහෙමයි අදත් එහෙමයි. එතකොට ඒකට හේතු අන්නර කියාපු මුදිතා ගුණය කෙනෙකුගේ සැපය ගැන හිතලා සතුටු වෙලා තමුණුත් ඒ සැපය බෙදා ගන්නවා. නමුත් මේ පින්නතුන්ට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙමනම් දැන් එතකොට සමාජයේ තරඟ ආදියකට ඉඩක් නැද්ද? විභාග ක්‍රීඩා පිටියේ තරඟ තියෙනවා. කාරණේ ඇත්තයි. සමාජයේ මේ තරඟය කියලා කියන්නේ මොකද්ද? විභාග වශයෙන් උත් තියෙනවා. ඊළාට ක්‍රීඩා පිටියේ ඇත්ත වශයෙන් අපිට හිතන්න තියෙන්නේ අන්න අර දක්ෂතා කුසලතා ඒවා මුවහත් කර ගැනීමේ අවස්ථාවක් පමණයි තරඟය කියලා කියන්නේ. ඒක හරියාකාර තේරුම් ගන්න කෙනාට ඒක තුළ ඇති වෙන්න පුළුවන් මානසික විකෘතතාවන් ඒවායේ ප්‍රතිඵල හැටියට තමයි ඔය විෂාදී ලක්ෂණ කියලා වේ දැන් සමාජ තරුණ සමාජය තියෙනවා කියලා කියන්නේ. ඉහළටම ඉලක්ක වලට එල්ල කරනවා. නමුත් එතෙන්ට යාගන්න බෑ. මොකද යාගන්න බැරි. අන්න අර කියාපු ඊර්ෂ්‍යාව නිසා තමා දිනු වෙනුවට අවට ඉන්න දිනු වෙන කෙනා වට්ටවන්න බලනවා. එතකොට මේ විභාගයකින් වුණත් විභාගයේ නීති රීති ඒවා උල්ලංඝනය කරලා ඒවා ඉවත දාලා නොයෙකුත් විදියකට වැරදි විදියකට අනියම් විදියකට ඒ තැන ඒ තත්ත්ව ගන්න බැලුවොත් කවදාවත් අර දියුණුවේ ලංසුව පාළ යනව මිසක් උහිර යන්නේ නැහැ. එතකොට අර දක්ෂතාව මනින්න විභාගය තියෙන්නේ කුසලතාව මනින්නයි ක්‍රීඩා තරඟ තියෙන්නේ. ක්‍රීඩා පිටිය පොර පිටියක් සටන් පිටියක් වෙන්නේ අර ඊර්ෂාව කියන දුර්ගුණය නිසා. ඒ වෙනුවට යම් කෙනෙක් ඇති කරගත්ත නම් මුදිතාව තම තමන්ගේ ආරක්ෂාවට මේ තරඟය කියන එක නොකර බැරි වෙන්න පුළුවන් සමාජික අවශ්‍යතාවක් හැටියට. අර කියාපු දක්ෂතා කුසලතා දියුණු කර ගැනීම සඳහා ඒක සමාජික අවශ්‍යතාවක් වෙන්න පුළුවන්. එක තුලින් වෙන අන්න අර කියාපු හානිය නැති කර ගැනීමට නම් උත්සාහවත් වෙන්න ඕන. මුදිතා ගුණය දියුණු කරගන්න ඒක තුලින් පුළුවන්. පරාජිතයට ජයග්‍රහකයට ප්‍රශංසා කරන්න ඒ වගේම අර ජයග්‍රහකයට පරාජිතයා තමන්ට මේ ජයග්‍රහණය ලබා දුන්න කෙනා හැටියට සලකලා සුහදතාවක්. එතකොට අර කියාපු සටන්කාමි පරිසරයක් වෙනුවට සුහද සාමකාමි නියම ක්‍රීඩාමය ආකල්පයක් ක්‍රීඩා පිටියෙත් ඇති වෙනවා. එතකොට මෙතන සුදුසාට සුසු තැන දීමක් ඒ වගේම ඒ දක්ෂතාවට ගරු කිරීමක් දක්ෂතාව පිළිබඳව වශයෙන් මේ ඉලක්කය අපේ මේ මානව දක්ෂතාවන් දියුණු කිරීම නම් ওই වාර්තා පිහිටුවීම කියලා කියන්නේ. කවුරු හෝ ඒවා පිහිටුවගෙන ගැන ඒක සතුටු වෙන එකයි තියෙන්නේ. මා පරද්දලා මේක මෙතෙන්ට ගියා කියන එක නෙවෙයි. මා පිහිට කරගෙන මම තරඟකරුවේ කරගෙන ඒ තැනත්තා මේකේ තත්වයට ගියා කියලා එපමණකින්වත් සතුටු වෙන්න ඕන. ඒ වගේම අනුන් කෙනා ඒ තුල දැකලා අවංකවම සතුටු වෙන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ මුදිතා ගුණය තමා තුල බලා කර ගැනීමෙනුයි. මේවා මොකක්වත් නැහැ ඔන්න ඔය කියපු ආර්ථික න්‍යාය තුල. ඒවා ඊටාම ඉක්මනින් ශීඝ්‍රයෙන් ඉතින් මේ දාන කෝටි ගණන්. නමුත් අර හිල් පිච්ච සිදුරු වෙච්ච බාධනෙන් ගලාගෙන යනවා. ගලාගෙන යන්නේ ඔන්න ඔය කියපු විෂම මානසික මනෝභාවයන් තුලින්. දැන් සමහර විට අපට අහන්න ලැබෙනවා ඔය දුකටපත් වෙච්ච දිලිඳු දරුවන්ට සමහර ඔවුන්ගේ අසල්වැසි ධනවත් අය පොතපත දීලා හැම උගන්වනවා. ඒක හොඳයි. නමුත් ඒ දරුවන් ඉගෙන ගියාගෙන ලොකු තනතුරු වලට පත් වෙනකොට ඒ දිහා බලන්නේ අමුතු බැල්මකින්. අපෙන් කාලබීල හැදිච්ච මුන් දැන් අහසින් යන්න හදනවා කියලා කියනවා. එහෙමත් නැත්නම් සමහර විට විතර කාලෙදි පොඩි කරන්න බැරි වුණු දෝෂයයි කියලා වන්න දීපු ඒ කර උපකාරයටත් පසු තැවෙන අය ඉන්නවා. ඒකට මේ වචන වලින් නැතත් මේ පින්නතුන් දන්නවා සමාජය අපට වඩා වෙන දේවල් මහ භයානක අන්දමි. ඉතින් ඔය ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා ඒ සමාජය තුළ මෙන්න මේ විදිහ ආකල්ප ඇති වෙන්නේ අර මේක මේ දිහා වැරදි විදිහට බැලින්නේ. සමහර විට මේවා සමාජයට අදාළ දේවල් හැටියට හිතන්න පුළුවන්. එහෙම තරඟකාරී විෂමධිකාරීගේ තත්ත්වයක් නැත්නම් සමාජය දියුණු වෙන්නේ නැහැ කියලා. එහෙම කෙනාට බලන්න තියෙන තමන්ගේ ගෙදර ගැන. ගෙදර කම්මල තාත්තලා කොහොමද දරුවන් දිහා බලන්නේ? අපි කලිනුත් ඔය අවස්ථාවල දක්වලා තියෙනවා ඔය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ කාරණා ගෙදරදී දකින්න ලැබෙන්නේ මවත් පියා තුලයි. ඒකයි බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා කියන්නේ. ඉතින් අපි මව්පිය උපස්ථාන ගැන කොතිකුත් කියනකොට ඔවා අහලා තියෙන මේ පින්නතුන් මවට පියාට බ්‍රහ්මයායි කියලා කියන්නේ ඔන්නෝක නිසායි. එතකොට ඒ පවුල කියන ඒකකය තුල ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවනම් පවුලක කොයිතරම් දියුණුවක් ඇති වෙනවද, කොයිතරම් සමගි සම්පන්න සහජීවනයක් ඇති වෙනවද, සතුටක් ඇති වෙනවද? දැන් ඔය පවුලකේ තවහින් බලනවා මව් කෙනෙක් ඒ දරුවෙකුගේ මල මුත්‍රා ඇදලා කුසේ ඇති කරගෙන ඉඳලා මල මුත්‍රා ඇදලා ඔක්කොමත් කරලා දියුණුවාට පස්සේ ඊර්ෂාවක් ඇති කරගන්නේ නැහෙනි. මගේ පුතා හපනා කියනවා. මගේ පුතා හපන කියලා සතුටු වෙනවා. නමුත් අසල්වාසියන් අර විදියට තමන්ගේ පිහිට ලබාගෙන ලොකු තනතුරක් ලැබලා ලොකු තත්යකට ගියාම ඒකේදී 아무තු බැල්මක් බලන්න. මොකද හේතුව? අන්න අර බ්‍රහ්මකම gederata විතරයි තු. gederata විතරක් සීමා කරගත්තු බ්‍රහ්මකම. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ බ්‍රහ්ම විහරණ හතර සතර දිසාවෙම පතිරිව යේතු අපමඤ්ඤා කියලා කියනවා. අප්‍රමාණ වශයෙන් පැතිරිව යේතු ගුණ ධර්ම හැටියට. එතකොට ඒ විදිහට අප්‍රමාණ වශයෙන් පැතිරීම කියලා කියන්නේ මගේ හෝ වේවා මගේ නොවේ හෝ වේවා යම් කෙනෙක් මේ විදිහට සපවත් වෙනවා නම් ඒක එක දිහා බලලා ඒක මට සතුටට හේතුවක්. ඒ සතුට මා බෙදා ගන්න ඕන කියන ඒ වටිනා ගුණයයි මොදිතාව තුල තියෙන්නේ. තවත් අපි ඇතැම් අවස්ථාවල මේවා පොතපතේ එනම උපමාවක් නුණත් සිතට වදින්න ඕන නිසා ඇතැම් උපමා ඉදිරිපත් කරනවා අපි. දැන් ඔය මෛත්‍රිය කියන එක මෘදු ගුණය. මව් කෙනෙක් හරියට අර කුඩා දරුවෙක් උපන්න හැටියෙම දිරවන්න පහසු හිරි වගේ තමයි මේ මෛත්‍රිය කියන එක. සියලු සත්‍යයන් කෙරෙහි සුවපත් වේවා කියලා වැඩීම. ඒක මූලික ආරම්භක ගුණයයි. අපි මේ සතර බ්‍රහ්ම විහරණය තුල මහ පුදුම සම්බන්ධතාවක් වැඩිවීමක් දකින්න ලැබෙනවා. මේවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද? ඕනම් බුදුරජාණන් වහන්සේට ඉඳ තිබුණානේ උපේක්ෂාව මුලට දාලා තව තැනකට කරුණාව දාලා තව තැනකට මුදිතාව දාලා එහෙම මේව කරන්න. එහෙම පටලැවිල්ලක් කළා නෑ. ක්‍රමානුකූලව ඉදිරිපත් කළා. ඉතින් අන්නේ ක්‍රමානුකූලත්වයේ දක්වන්නයි අපි මේ උත්සාහ කරන්නේ. එතකොට මෛත්‍රී යන්න අර මව් කෙනෙක් හේ කුඩා දරුවට දෙන මව් කිරිතරම් රසවත් ආහාරයක් නෑ කියන පෝෂ්‍යදායක ආහාරයක් කියනවා. ඒ වගේම දිරවන්න පුළුවන් ආහාරයක්. ඒ වගේ තමයි මේ සුවපත් වේවා කියන හිතවිල්ල සියලු සත්වයන් කෙරෙහි අර කිව්ව අප්‍රමාණ වශයෙන් පැතිරවීම. ඒක තුලින් වැඩෙන්නේ තමනු අන්න අර කියාපු මෘදු මොළොක් ගුණයෙන් මෛත්‍රී ගුණයෙන් වැඩෙනවා. ඊළඟට කරුණාව කියලා කියන්නේ ඒකෙදිත් අර දරුවා පිළිබඳ අවස්ථානුකූලව ඒ පිහිට විය යුතු අවස්ථාවල් වල දුකටපත් වුණු අවස්ථාවල් වල යම් යම් ක්‍රමවලින් ඒ දරුවා සැපවත් කරන්න උත්සාහ කරනවා පිහිට වෙනවා. එතකොට ඒ දුකෙන් මිදීම ගතිය. එතකොට ඒක අපි සාමාන්‍ය උපමාවක් හැටියට මේවා 100%ක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි කිව්වා ඔය සමාජයේ කියවනක් තියෙනවා වෙඬරු පිටක් වගේ මගේ හදවත උණුනා කියලා. අන්න එතකොට අර කිරි ගැරෙන් කිව්වා වගේ වෙඬරු කියලා කියමු අපි කරුණාවට. ඉතින් ඊළඟට අපි බලමු මුදිතාවට. දැන් අපි පටන් ගත්තේ ඒකෙන්නේ. මුදිතාවට මොකද්ද අපිට දෙන්න තියෙන උපමාව? මේ කිරි ගතාවෙන් කියනවනම් මුදිතාව ඊටම අර අනිත් කෙනාගේ සබතට පහදෙන ප්‍රසන්න තත්ත්වයක්. මිදිච්ච කිරි වාදනයක් දිහා බැලුවාම ඕක ලැබෙනවා. ඒ හිතවිල්ල ඇති වෙනවා නේද? බොහොම ප්‍රසන්නයි. තන්පත් ප්‍රසන්නයි. අපි කියමු ඔන්න දී කිරි කියලා. මිදිච්ච කිරි කියලා මුදිතාව. ඊළඟට ඔන්න ඉතිරි වෙලා තියෙන්නේ උපේක්ෂාව. ඒකනේ ගැඹුරු මේක. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නත් අමාරුයි ඒක. උපේක්ෂාව කියලා කියන්නේ අහක බලාගෙන යාමයි කියලා ඇතම් කෙනෙක් හිතන්නේ. එහෙම එකක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්. උපේක්ෂාව තුළ තමයි දැන් අර මව්පියන් පවා කුඩා අවදීදී අර තුරුල් කරගෙන හිටි දරුවා දැන කාගෙන ගිහිල්ලා කොහොම හරි නැගිට ගත්තා. පුතා හපන කියලා සතුටු වුණා. තවත් ඒ වගේ ලොකු ලොකු සමාජ තත්ත්ව ලබාගෙන දිනු වුණා. ඊළඟට යම් අවස්ථාවක වෙන්න සිද්ධ වුණා. ඒ වෙනකොට අම්මලා තාත්තලාගේ රැවුලක් හිසක රැවුල්ලි ඉදිලා දැන් ඉතින් බ්‍රහ්ම රාජයේ වගේමයි. ඉතින් ඒ අන්න කැමැති අර උපේක්ෂාව ඉහළම ගුණය උපේක්ෂාවෙන් මධ්‍යස්ථ භාවයෙන්. ඒ අයගේ කර්මය ඒ අය ඉතින් ඒට හොඳ නම් අපිට මොකද? ඒ අයට හොඳ නම් අපිට මොකද කියලා අන්න අනාසක්ත බව ඒක තුල තියෙනවා. ඒක තමයි ගැඹුරුම ගුණය, උපේක්ෂා ගුණය. දැන් අපි අර කිව්වනේ මුලින්ම බුදුරජාණන් වහන්සේ මොකද උපේක්ෂාව මුලට දුන්නේ? උපේක්ෂාව දැම්ම නම් හරි ලේසි වගේ පේනවා. මොකක්වත් ඕනේ අනික් කෙනා දිහා බලන්නවත් ඕනේ. අපි හොයි අපේ වැඩ කරගෙන යන කෙලවරක් කරනවා කියලා. ඒකට අපි උපමාවක් හැටියට කියනවා නම් කියන්න තියෙන්නේ මේකයි. උපේක්ෂාව අපි උපමා කරනවා ගිතෙල් වලට. ගිතෙල් බොහොම බර ද්‍රව්‍යයක්. ගිතෙල් කලයක් අනිත් පැත්තට හැරෙව්වත් වැක්කිරෙන්නේ නැහැ නේ. ඒ තරමට හයියයි. නමුත් ගිතෙල් පුළුවන් ද හරකෙකුගෙන් දොවා ගන්න? එළදෙනෙකුගෙන් දොවා ගන්න පුළුවන් ද ගිතෙල්? ගිතෙල් දොවන්න බෑ. කිරි දොවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කිරි ඒ විදිහට දොවාගත්තු කිරි යම් යම් ඒ කැළතීම් ආදී ඒ ක්‍රියාවලියකට ක්‍රියාදාමයකට භාජනය කරලා අවසානයේ ගිතෙල් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තමයි උපේක්ෂාව කියන එක අර විදිහට ඇහැකන වසාගෙන යාම නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්. අර කියාපු මෛත්‍රියත් මෝරලා, කරුණාවත් මෝරලා, මුදිතාවත් මෝරලා අවසානයේ ඒ චිත්ත සන්තානයේ යම් ගැඹුරු අවබෝධයක් එනවා. අපි කොච්චර උදව් කළත් අවසාන වශයෙන් බලනකොට ඒ ඉතුරු හරිය කරන්න වෙන්නේ තම තමන් තමයි. මොකද කම්මස්සකා කම්මදායාද කම්ම යෝනි කම්ම බන්දු වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියන නිසා ඊට එහාට අපිට කරන්න දෙයක් නැහැ. කර්මයේයිගේම එයාගේ දායාදයේ කර්මයමයි එයාගේ නෑ අපි නෙවෙයි කර්මය. කම්ම බන්දු කම්ම පටිසරණ එයාට අපි කොච්චර පිළිසරණ වෙන්න බැලුවත් ඊට එහාට බෑ. කර්මයමයි එයාගේ පිළිසරණ. අන්න ඒ විදිහට හිතලා උපේක්ෂාව ඇති කර ගැනීමයි. එතකොට අන්නේ සතර බ්‍රහ්ම විහරණ වටිනාකම අපිට තේරෙනවා. එතකොට මෞපියන්ගේ ඒ සතර බ්‍රහ්ම විහරණ පින් සිද්ධ වෙන්නයි මේ දරුවන් ඒ විදිහේ තත්ත්වවලට පත් වෙලා මෞපියන්ගේ වසවිස නොල වසවිස කහන්නේ නැතුව මෞපියන්ගේ නොයකුත් hali එහෙම නැත්නම් අපි හිතමු උපද්‍රව ඉදිරිපත් කරන්නේ නැතුව ඔවුන්ගේ ඒ වෙනුවට රැකවරණය ලැබමින් දරුවෙකුට හැදෙන්න පුළුවන් වන්නේ ඔන්න ඔය සතර බ්‍රහ්ම වීරණ නිසා. එතකොට පුද්ගල ඒකකය වශයෙන් සමාජ ඒකකය සමාජය තුළ පවුල් ඒකකය තුළ තත්ත්වය හිමනම් අපිට හිතන්න තියෙන සමාජයේත් හිමමයි. සමාජයේ දිනුව ප්‍රගතිය සමාජිකය සමාජයේ ඉන්න ඒ තැනත්තාගේ දිනුවත් අර කියාපු අවස්ථා හතර පහු කරලා යන්නේ. ඒක නිසා ඒ ගුණ ධර්ම අප එක එක් කෙනෙක් ඒවා වදා කරගත්තොත් අන්න අර කියාපු සමාජයේ තියෙන තරඟකාරී බව නෙවෙයි එතන තියෙන තරඟයක් තියෙනවා. නමුත් ඒකට යට වෙලා තරඟකාරී වෙලා අනියම් විදියට නීති රීති විභාගයේදී හෝවා පීඩා පිටියේදී හෝවා නීති රීති උල්ලංඝනය කළා Tamanta අයිති නැති තැනට පනින්න ගියොත් අනිත් අය තව කපල කවදාකවත් දියුණු වෙන්න බෑ. අර දියුණුවේ ওই වார்த்தාව කියලා කියන ඒ ලංසුව පහතට යනවා මිසක් කවදාකවත් එක ජාතියක් වශයෙන් සමාජයක් වශයෙන් දියුණු වෙන්න බෑ. එතකොට ඒක අඩුපාඩුවක් නැතන අර සිදුර ටික වහන්න ඕන. අර සිදුර ටික වහන්න ඕන. ආර්ථිකයෙන් විතරක් ওই ටික කරන්න බෑ. භෞතික දියුණුවට ආවඩන මේ යුගයේ ඔබ අමතක කරලා ධර්මයේ මේ බණ කියන යුගයක් ওই බණ වලින් දැන් කාලයන් ඒක ඉවරයි දැන් හඳට යන කාලය කියලා දැන් කෙනෙක් මේවා නිග්‍රහ කරනවා මේ බුද්ධ වචන. එතකොට අන්න අර විදියට තමන් උත්සාහ කරලා තමන් මෙන්න මේ වායාගේ තේරුම් අරගෙන සමාජයේ ජීවත් වෙනවා නම් අන්න අර කියාපු තමන්ගේ ජීවිතයේ කොයි කොයි විදිහේ ඝට්ටන ආවත් අර කියාපු හතරෙන් එකකට දාලා ඒවා පිළිබඳව සිත සකස් කර ගැනීමට අවසානයේ මේ තමන්ම කර්මය තමන්ටම අයිති දෙයක් අනික් කෙනා කළ දෙයක් නොවේ කියලා සිත සකස් කරගන්න පවා හැකියාවක් ඇති වෙනවා. එතකොට අපි මේ මුදිතාව තුලින් අපි කල්පනා කරන්න ඕනේ මේ මුදිතාවේ වටිනාකම. දැන් ඔය අපි සාමාන්‍යයෙන් ඔය ජීවත් වීම සඳහා ධනිය රැස් කරන්න සිද්ධ වෙනවා. දැනුගත්කම් ලබා ගන්නවා. ඒවා බෙදා හදා ගන්නත් පුරුදු වෙන්න ඕන. සමන්ගේ අසල්වාසීන් එක්ක, රටවැසියන් එක්ක, ලෝකවාසීන් එක්ක නොමසුරුව බෙදා හදා ගන්න පුරුදු වෙන්න ඕන. ශක්ති පමණින් ඒ ධනියක් දැනුම ඒවා පිළිබඳ මසුරුකම මමායනය නොවේ. මේ પરම්පරා ගණනක ඥාන සම්භාරයක් අපට ලැබුණේ කී දෙනෙකුගේ පිටෙන්ද කියලා හිතන්න ඕන. මේ මහ පොළවෙන් ලැබෙන මේ සාරේ මේ වයින් මේ ගොඩනගාගත් හැම දෙයක්ම මේ හැම එකක්ම අපි මේ પરම්පරා ගණනක මේ විශාල ජීවන සටනක අවසාන ප්‍රතිඵලයි අපි මේ කෙටි ජීවිත කාලය තුල භුක්ති විඳින්නේ. ඉංගර අපි උපමාවක් වශයෙන් කියනවනම් මේ මුළු මහත් ලෝක මේ සංසාර ගමනේ මේ දීර්ඝ සංසාර ගමනේ අපි මේ ගියක් දොරක් හදාගෙන ගත කරන ජීවිතය මේ ලැබුම් ගයක් ලබාගෙන ගත කරන ජීවිතය අම්බලමක ගත කරන ජීවිතයක් හැටියට කල්පනා කරන්න ඕන තාවකාලික. එතකොට අම්බලමක රැයට එකතු වෙන අය මගින් ඒ තමන් අරගෙන ආපු එක්කෙනෙකුගේ මල්ලේ තියෙන හාල් තව කෙනෙකුගේ පරිප්පු තව කෙනෙකුගේ පොල් හොවා එකතු කරලා මේ මගේ කොටසයි කියලා වෙන් කරගන්නේ නැතුව භාජනයකට දාලා උයාගෙන පිහාගෙන කාලා වෙන් වෙලා යනවා වගේ එහෙම කරොත් තමයි යන්න සමන්ට මේ සමාජය යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර ආණ්ඩියේ කතාව වගේ මෙන්න මගේ හාල් මිට කියලා බොරුවට විඳ මොළවල දන්න අනිත් කෙනත් ඒ විදිහට කරොත් බත් හැලිය වෙනුවට වතුරයි බොන්නේ වෙන්නේ. ඔන්න ඒ තත්ත්වයකුයි සමාජය උදා වෙන්නේ. සමන්ගෙන් ඒ සමාජයට අනිත් එකාට අනිත් කෙනාට දෙන්න තියෙන දේ ගැන නොවේ. ඒ අයගේ තියෙන ටිකත් හුරා ගැනීම අපේ පරමාර්ථය කරගන්න ඉස්සත්තොත් අපිට කවදාවත් දිනුවක් එන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ වහින වැස්ස මේක ගැන අපි ටිකට හිතලා බලමු. දිවස්ස ගැන අපි හිතුවත් අපිට නොපෙනෙන එක දෙයක් වෙනවා. අපි සැලකිල්ලෙන් බැලුවේ නැත්නම් මේ සමාජයේ මේ ලෝකයේ කවදවත් වෙන දෙයක්. ඔය කූඹින්ගේ සිරිතක් තියෙනවා. උන් පායන කාලෙදි රෑදවල් මහන්සි වෙලා කන්න දේ රැස් කරනවා. අරගෙන යනවා ඕවා. ඉතින් අර පාරවල් දිගේ හොඳට ආරක්ෂා සංවිධානය ඇතිව මේ පින්නතුන් නුවණින් කල්පනා කරලා බලනකොට පේනවා ඔය කොයිතරම් ආරක්ෂා කරගෙන ඒව තමන්ගේ ගුල් වලට අරගෙන යනවාද කියලා. උන්න අකල් වැස්සක් කියනවා. අකල් වැස්ස ආවට පස්සේ මොකද වෙන්නේ? අර එකතු කරගත්තු ආහාර ටිකත් කටින් ගැහගත්තු බිත්තර ටිකත් එක්ක ඔක්කොම හොදලා යනවා. ඉතින් මෙන්න මේ කූඹි ලෝකයේ සිද්ධ වෙන සිද්ධි කුඩා දේ ලොකු කරලා ගන්න කැමරාවකින් චිත්‍ර පටියක් හැටියට ගත්තොත් මේ පින්නතුන් පහුගිය දවසේ සුනාමියෙන් පිළිබඳව මාධ්‍ය වලින් දුටු චිත්‍රවලට පින්තූරවලට වැඩි වෙනසක් නැහැ. එතකොට ඒ කූඹි ලෝකයේ තත්ත්වෙම තමයි මෙතන තියෙන්නේ. මිනිස්සු ලෝකේ කොයි මොහොතේ කොයි වෙලාවේ ඊළඟ සුනාමිය එනවද කියලා දන්නේ නැතුව මේ ගත කරන දවස් කීපය තුල කොට හඳාල්ලන්න යන්නේ නැතුව ඉරාල්ලන්න යන්නේ නැතුව මෙන්න මේ ටික කරගත්තොත් අපේ ජීවිතයේ බුදු පියාණන් වහන්සේ දක්වවදාල මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් කෙලවර කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා ඒකට අදාළ වූ ඒකට සිත සකස් කරගන්නම උපකාර වන්නා වූ මේ සතර බ්‍රහ්ම විවරණ ආදී වටිනා ධර්ම අපි පුහුණු කරනවා නම් අන්න ඒක තමයි අපේ මේ ජීවිතයෙන් ගත යුතු උපරිම ප්‍රයෝජනය. එහෙම නැත්නම් අපට සතුට වෙන්න පුළුවන් අවසාන අවස්ථාවේදී කෙනු කිසිම කෙනෙකුට කිසිම කොයිතරම් උපක්‍රම යෙදුවත් නැති කරගන්න බැරි දේ තමයි නැවත උපත. අනිත් කෙනාගේ උපත පාලනය කරන්න පුළුවන් වුණත් තමන්ගේ උපත පාලනය කරගන්න බෑ. උත්පත්ති පාලනය කරගන්න බෑ. ඒ පාලනය කරන කෙන තමයි බුදු පියාණන් වහන්සේ දැක්වේ. ඒක දැනගෙන තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ බුද්ධත්වයෙන් පස්සේ නත්ති දානි පුනබ්භවෝ කියලා. නැවත උපදින්නේ නැහැ. ඒකට බුදු කෙනෙකුට ඒ රහත් කෙනෙකුට පමණයි ඒ ප්‍රකාශ කරන ශක්තියක් තියෙන්නේ. එතකන් අපි මේ බලන්නේ අපි මොකද්ද අපිට කරන්න සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් අර ඒ මූදෙන් එන සුනාමිය ගැනයි වැඩි කතාව තියෙන්නේ. සංසාර සාගරයේ සුනාමි තුනක් තියෙනවා. ජරාව, ව්‍යාධිය, මරණය කියලා. ඒ සුනාමි තුනෙන් කාටවත් බේරෙන්න බෑ. ඒ සුනාමි තුනෙන් බේරෙන්න නම් අර කියාපු ජාති උත්පත නැති කරගන්න ඕන. උපත නැති කර අවස්ථාවේ තමයි ජරාවත්, ව්‍යාධියත්, මරණයත් නැති කරගන්න පුළුවන්. කොටන්නේ සුනාමි තුනෙන් බේරීමට මාර්ගයයි බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් දක්වලා තියෙන්නේ. ඒ වගේම ඒ විමුක්තියයි දිවයින ලෙන ආදී නම් වලින් හඳුන්වන මේ ඒ උතුම් නිර්වාණ ධර්මය නිවන. එතකොටන්නේ නිවීම මිනිසෙකුගේ පරමාර්ථයක් තිබෙනනම් ඉෂ්ඨාවක් ඉලක්කයක් තිබෙනවනම් ඒ හැම ඉලක්කයක්ම ඉක්මවල යන නියම සැනසිල්ල බුදු පියාණන් වහන්සේ දැක්වුවේ අර කී අපි ජරා ව්‍යාධි මරණ වලින් මිදීමේ ඒකම ජාතියෙන් මිදීමේ ඒ උතුම් නිවන. කොට ඒ ධර්ම මාර්ගය යන පින්වතා කල්පනා කරන්න ඕන. අරානිකුත් දැන් සංඝයා වහන්සේලා අතර ව්‍යවහාරයක් තියෙන සිව්පසය කියලා. සිව්පසය කියලා කියන්නේ සිව්පසය සඳහා ජීවත් වෙනව නෙවෙයි. ජීවත් වීමේ උතුම් පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට උපකාර කරගන්න දේවල් පමණයි. ආහාරය, වස්ත්‍රය, සේනාසනය, ගිලන්පස. ඒවා පරමාර්ථ නෙවෙයි. නමුත් සාමාන්‍ය ලෝකයේ ඔය ආර්ථික විද්‍යාව ඔස්සේ දුවන අයට හිතෙන්නේ මේකයි පරමාර්ථය. මේකයි පරමාර්ථය. මෙන්න මේ කියාපු මේ ප්‍රත්‍ය පරමාර්ථය කරගන්නවා. අනිත් ගුණධර්ම නොතකා හරිනවා. මොකටද මිනිස්සු ජීවත් වෙන්නේ? මේ ශරීරයක් අපි ජීවත් කරගන්නේ මොකටද? මේක නොනසා නොයෙකුත් විදිහේ වර්තමාන වෛද්‍ය ක්‍රමවලින් කෑලි පරුද්දමින් වාසමින් නොයෙකුත් විදිහේ කෑලි එකතු කරගත්තු අර පරණ වාහනයක් වගේ මෙච්චර කල් ගෙනියන්නේ මොකටද? හුඟක් අය ජීවත් වෙනවා නම් කපුට අපට වැඩි ඉහළින් ඉන්නේ. අවුරුදු 100ක් ජීවත් වෙනවායි කියනවා. නමුත් මිනිස්සේ වැඩි කාලයක් ජීවත් කිරීමමද ඉලක්කය? ඒ ජීවිතයේ ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එක දවසක් හරියේ ධර්මානුකූලව එනේ බුද්ධාතම මේ පින්නතුන් දන්න. ඒ එක දාතා පිළක් කියන ධම්මපදේ අවුරුදු 100ක් ඇතිවීම නැතිවීම නොදක ජීවත් වෙනවට වඩා, ඒ කියන්නේ අනිත්‍යතාව නොදක ජීවත් වෙනවට වඩා එක දවසක් අනිත්‍යතාවය දකින ජීවත් වීම වටිනවා කියලා. අන්න නියම සාර ධර්ම ගැන කතා කරන යුගයක අපිට කල්පනා කරන්න තියෙන්නේ මේ වචනේ පාවිච්චි කරනම නම් මෙන්න මේකයි සාර ධර්මය. මොකද සාර ධර්මය වෙන්නේ? අන්න අර කියාපු සුනාමි තුනෙන් බේරෙන්න පුළුවන්. වෙන කාටවත් ඒවෙන් බේරෙන්න බෑ. අපි මේ මහමුහුතෙන් එන සුනාමිය ගැන හිත හිතා කතා කර කර වෙනකුත් විදියේ සංකල්පනා මවමාවා ඉන්නවා. ඊට කලින් අර කියාපු සුනාමි ජරාව වෙන්න පුළුවන්, ව්‍යාධිය වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්. මේ වාට යට වෙනවා. කොට මෙන්න මේ தත්වයයි සංසාර தත්වය. කනිසා එකින් මිදීමට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ පණිවිඩේ ධර්මය දැන් අපි ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්න වෙන එකට නෙවෙයි, ඒවා අවබෝධ කරගන්න පුළුවන් අය කොතනක හෝ ඉන්නවනම් ඒ අයට මේ ධර්මය ප්‍රයෝජනෙයි කරගෙන මේ සංසාර දුක් කෙලවර කරගන්න අවස්ථාව සලසාගෙන ඉන්න සඳහායි. ඒක නිසා අපි අන්න ඒකයි අපි කිව්වේ අර අපි දරා ලබා ගන්න ධනයත් දැනුමත් ලෝක සත්‍යය වෙනුවෙන් නොමසුරුව දෙන්න ඕන. යෙදෙන්නේ අපේ මේ ඉලක්කයන් අර අපි තරඟ ගැන කිව්වා වගේ අපේ ජීවන ඉලක්කයන් පහත් තත්ත්වයෙන් උසස් තත්ත්වයට ගෙනීමයි අපේ පරමාර්ථය විය යුත්තේ. එන්නේ මේව පහත් තත්ත්වයටයි යන්නේ. ඔය විලාසිතා ලෝකය ගැන හිතලා බලනකොට මොනවද මේ තරුණ තරුණියන් ලොකු හැටියට සලකන්නේ? මොනවද ඉලක්ක කරගන්නේ? බටහිරින් ආවා හෝ ඒවා මේ අභ්‍යන්තරෙන් හදාගත්තා හෝ ඒවා. එතකොට ඒ ජීවිත වටිනා ජීවිතයක්. වටිනා ජීවිතයක් කියලා කියන්නේ මොකද? තිරිසනුන්ට නෑ ඒ හැකියාව. තිරිසනුන්ට බෑ මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වඩන් මනුෂ්‍යයටයි ඒ ශක්තිය තියෙන්නේ. එතකොට ඒ තරම් බුදු පියාණන් වහන්සේ අපට ප්‍රකාශ කළ තියෙන කොයිතරම් දුර්ලභද මනුෂ්‍යාත්ම භාවය කියලා. එතකොට ඒ වගේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා නම් ජීවිතයේ අරතරම් ආපදා සම්පන්න නම් හෙට දවස ගැන විශ්වාස නැතිවක් තියෙනවා. මේ මොහොතේ අද දවසේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි නෝනින් කල්පනා කර යුතුව තිබෙනවා. එතකොට අපි එක එක්කෙනා ඒ වගේ හිතනවා වගේම තමයි ඒ අවබෝධයේ අපි ඒක නොලැබුණොත් බුදු පියාණන් වහන්සේ ගැන කියවන අතන අර ඒ ධර්ම දේශනා කරන්නට මහන්දෝත්සාහය වුණා කියලා ඇත්ත වශයෙන් බුදු කෙනෙක් බුදු බව ලබන්නේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන්. ඒ දෙකෙන් උකොට ඒ මහා ප්‍රඥාවට වැටුණා මේ වගේ ධර්මයක් කවුද තේරුම් ගන්න පුරුකාට මේ කෙලෙස් සහිත ලෝකයා කොහොම තේරුම් ගනීද කියලා. ඒකයි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම පිළිබඳව පසුබට වුණා කියලා ධර්ම බණ පොතේ කියවෙන්නේ. නමුත් අපිට එතන කියවෙනවා මහා ප්‍රඥය ඇවිල්ලා ආරාධනා කළා කියලා. එසේ හෝ බුදු පියාණන් වහන්සේ ඊළඟ මහා කරුණාවෙන් සලකල බලනකොට පෙනුණා අර නෙළුම් විලක පොත්තු අතරේ සමහර මල් පිපෙන්නලා ඇස් කියලා ඉන්නවා. අන්නේ අවබෝධය තුලින් මේ බුදු පියාණන් වහන්සේට කොට සූර්යාලෝකය එනකන් බලාගෙන ඉන්නේ මල් පොහොත්තු ගැන හිතලා වගේ තමයි බුදු පියාණන් වහන්සේ ඒ අපිට තේරුම් ගන්න තියෙන ධර්මයේ දේශනා කළේ. එතකොට ඒ කතාව අපි සිහිපත් කරගෙන අපිට තියෙන අන්නර ගියාපු ඒවා අවබෝධ කරගන්න යම් බාධික ධර්ම තිබෙනවා නම් අපේ ශීලාදී ගුණ ධර්මවල අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන සමාධියත් සකස් කරගෙන අපේ අතීත පුණ්‍ය ශක්තිය කොයි විදිහද කියලා අපිට කියන්න බෑ. අතීත වේ ධර්ම කතාවල තියෙනවා ආහාරය නැතුව එදා වේල නැතුව පාර ගිය හිඟන්න සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා සුවාන් කලයට පස් වුණා කියලා. බුදුරජාන් වහන්සේ ඉස්සරහ පෙළේ හිටිය සිටානන්ත රජකුමාරයාට ධර්මයේ දේශනා කළේ. අන්නරාග කෙළවර හිටිය දුප්පත් නමුත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඒ කුෂ්ඨ රෝගියට. ඒ වගේ අපි හිතන්න ඕන අපේ මේ ධර්මයේ පිළිබඳව අර විදියට පෙළැන්ති තරාතිරම් එහෙමට ඒ කුල ભેදානුව ಜಾති ભેදානුව ගෝත්‍ර ભેදානුව මෙතක් වන්ට බෑ. මුළු මහත් ලෝකයේම පන්ති කාමරණ බෙදු ඉස්කෝලයක් වගේ කියලා හිතා ගන්න ඕන. එහෙම හිතාගෙන මේ පින්නතුන අද දවසේ මේ වටිනා තමන්ගේ ආදර්ශය අවුරුද්දක් ආරම්භ කරන මේ දුරුතු පොයේ දවසේ කවුරුනෙකුත් දේවල් කරන්න තිබුණත් මේ වටිනා උසස් සීලයක් සමාදන් වෙලා මේ දවසේ භාවනාවට ගත කළා. මේ ධර්ම දේශනාවෙන් උද්ගත හැකි යමක් තිබෙනවා නම් ඒවා අරගෙන දැන් ඉතින් උත්සාහවත් වෙන්න ඕන මේ ශාසන පහණ නිවෙන්න කලින් තමන් අර කියාපු සුනාමි තුනෙන් මිදෙන ඒ උතුම් මහා මහණිවන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමට හැකි සහායක් ගන්නට මේ කුසල ශක්තියක් මේ උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. එසේම මේ ධර්ම දේශනාවේ ධර්මශ්‍රවණයේ මේ කුසලයන් අනුමෝදන් වීමට මේ විශ්වයේ යම් සාක්ෂත්වයෙන් සිටිනවා නම් දීබමු නැතුළු හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාව අනුමෝදන් වෙත්වා. එසේම ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් තුම මහා මහන්වෙන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ධාර්මතා කියන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුද්ධි භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සුද්ධි භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුද්ධි භවන්ති තේ. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු.
ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.